Honorable Chaturanga Bisinga, you have 12 minutes.
Garuniya Chakathanak Tumani, Mata Pera Katakara Papi Vipakshana Katuma Sandahan Kara, me Niti Adipati again, Niti Kriatma Koyim again. Abidana, Itumagi, Tata Kali Indela, Igdasamasi Asuganangalindela, Aperate Niti Valvedi Chat. Abidana Aperate Niti Kriatma Kanovich Chat. Apidano Aperate Nithia Podimanus said Vitara Kriat Makoila, Prabhu Palantia and Nithia Kriat Makanovichati Enisa Veneti Tumagi Madhe Prakashakatuma Kiani Ara Daya Apparel Seke Mahajana Banko at the Tibaloku Polla Natam Billion Ekadesham Hataraka Vatka Matpat Karagan got a Vedanavi in Kagahani in the Venet Enisa Apida Balanatini Nithia Pratipale Meandu out a passe ගත නීතියෙන් නීති ක්‍රියාවලිය හරහා කොහොමද ඒක කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නේ මොනවා දෙන තීන්දුව తీරන කොහොමද සාධාරණත්වයේ රටේ ඉෂ්ට වෙන්නේ කියලා. එහෙම නැතුව මෙතන බොරුවට කෑ ගැහුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ රජය ගත්ත අඩිය පස්සර තියන්නෙත් නැහැ. ඉතින් විශේෂයෙන්ම අද මේ වැට්බද සංශෝධන පනත ගැන සාකච්ඡාවෙද්දී නියෝජ්‍ය කතානායකතුමනි මේකේ මේ විගඩම්කාරයෝන්ගේ Meet a Kalin Tibba Vivada Kipak Mankie Wad Ekak Siddhaila Tienoa, Dedas Dase, October Dase, Vetpa to Sanso than a Panata, Hitapa Mudalama Tuma, Ravi Karanaka, Ekali Hitapa Ametuma, me Gaina, Vetpa to Sanso than a Vetpa the Sea at Pahaloka at Vedikarala, are a threshold deck up your Katakar and a threshold deck, Varsiko, million a dollar again. Then me Satankara and a million. 61ක් 36ක් ගැනනේ 12ට ගියේ. එතකොට එතුමා කියනවා මීට කලින් ආණ්ඩුව ණය ආරං රට බංකොලොත් කරලා තියෙන හින්දලු අපිට මේ බදු ප්‍රමාණය වැඩි කරන්න වෙලා බදු එකතු කරන්න වෙන. එතකොට එතකොට ඔපොසිෂන් එකක් ඉන්නේ බන්දුල ගුණවර්ධන. එතකොට ඒ මුළු විවාදයේ තුනම කියවෙන්නේ මේ බදු ගහන්න ඕනේ මීට කලින් ආණ්ඩු ණය ආරං නාස්ති කරපු හින්දා කියලා. ඉතින් අර ග්‍රීක් බොන්ඩ් ගැනයි නෙළුම් කුළුණ ගැනයි ඊට පස්සේ ওই අකුරගොඩ ඩිෆෙන්ස් හෙඩ් ක්වාටර්ස් එක ගැනයි හම්බන්තොට හදපු කන්වෙන්ෂන් සෙන්ටර් එක ගැනයි ඊට පස්සේ 2004 දී තිබ්බ ණය පස් ගුණයක් කළා 2015 ආණ්ඩුවට දීපු එක ගැනයි ඔන්නවා තමයි මේකේ තර්ක විතර්ක නගමින් කතා කරන්නේ. ତୁරිතර හරි විනෝදයි ඒක කියවනකොට එක පැත්තකින් රවි කරුණායක මහත්මයා හර්ෂ කබීර් හෂිම් මහත්මයා ඒ වගේ මාර්තික ඔස්තාර්ලා එක්සත් ජාතික පක්ෂයේ වැඩබද්ද වැඩි කිරීම සාධාරණීකරණය කරනකොට විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහත්මයා සහ තව වාසුදේව මහත්මයා වගේ තව කට්ටිය ඒකට ප්‍රතිවිරුද්ධව තර්ක ගොඩනගනවා මෙතන. හැබැයි ප්‍රශ්න විසඳගන්න යන්නේ මේ බදු දැල කොහොමද හදාගන්නේ මොකද 2004 ගෙනාපු බද්දක් මේක ඒ කාලේ 5.5ක් එකතු කරගෙන තියෙන වැඩ් බද්දෙන් මේක අඩු වෙලා තියෙනවා 1.8ක 8ට 2015 වෙනකොට. එතකොට ඒ කාලෙත් මේගොල්ලෝ කතා කරනවා ඩිජිටයිස් කරන්නේ කොහමද පොස් සිස්ටම් දාන්නේ කොහමද මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. හැබැයි අසාර්ථකයි කරගන්න බෑ. එතකොට 2022 මේක ගේනකොට රංජිත් සියබලාපිටියේ මහත්මයා ඇවිල්ලා කියනවා අපි දැන් බංකොලොත් වෙලා තියෙන රටක් අපි කොහොමද මේ සුබ සාධනේ සම්පන්නේ බදු මේ දැල පුළුල් කරන්නේ නැතුව මොකද 2019 න් පස්සේ සම්පූර්ණයෙන් බදු දැල බිඳ වැටිලා බදු එකතු කර ගැනීම නැති වුණා කියලා. එතකොට තමයි අපේ කාරක සභා සභාපතිවරයා මුදල් කාරක සභාපති හස්ස ඩිසිල්ල මහත්මයා කියනවා මේ බදු වැඩි කරාට කමක් නැහැ. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ ඕගොල්ලෝගේ ඇමති මණ්ඩලයේ 70ක්. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ අනවශ්‍ය වියදම් කරනවා කියලා. Then අපි මේ මහත්තුරුන්ට පැහැදිලි කරන්න අවශ්‍යයි ඒ බදු නාස්තියත් ඉවර කරලා තිනවා මේ ආණ්ඩුව ඒ වගේම තමයි රජය තම තමන්ගේ වියදම් අඩු කරගෙන කැබිනට් මණ්ඩල අඩු කරගෙන තමන්ගේ වරප්‍රසාද කප්පාදු කරගෙන තමයි මේ ජනතාවත් එක්ක මේ ගනුදෙනුව කරන්නේ. ඉතින් මේ ඉතිහාසය දන්නේ නැතුව මේ බද්ද ගැන කතා කරන්න බැරි නිසා තමයි මම මුලින් ඒ ටික පතක් කරේ. ඒ වගේම තමයි අපේ රට බංකොලොත් කරේ මේගොල්ලෝ මේ ආර්ථිකය ගැන හොඳටම දන්න අය. හැබැයි රටකට බදු වැදගත් කියලා අපි ඔක්කොම දන්නවා. හැබැයි අපිට මේගොල්ලෝ ඉතුරු කරලා ගියේ වක්‍ර බදු 180ක් තියෙන ඍජු බදු 120ක් තියෙන ආර්ථිකය. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි පැහැදිලි කර කියලා තිනවා ගරු නියෝජ කතානායකතුමනි මේක අනිත් පැත්ත හරවන්න තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒක නිසා තමා බදු දැල පුරුදු කරගන්න ඕනේ ඍජු බදු ටික එකතු කරගන්න ඕනේ වක්‍ර බදු ගේ එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කරන්න අවශ්‍ය ඒ සඳහා තමයි මේ පනත් ගේන්නේ ඒ සඳහා තමා මේ වෙනස්කම් කරන්නේ එහෙම නැතු අපේ මේ ආණ්ඩුවට අවශ්‍ය එක බද්දක් වැඩිපුර ගෙනාවේ නැහැ එතකොට දැන් මේ ආර්ථිකය ගැන මේ කට්ටිය දන්න කට්ටිය අපේ රටට 2024 වෙනකොට ඉතුරු කරලා ගිය ඉතාමත් සංකීර්ණ බදු පද්ධතියක්. ඒක දැන් අපි සරල කරන් යනවා. බදු එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවය මේගොල්ලන්ගේ බිඳුවයි. කරගන්න බැරිම වෙච්ච එක. බදු ෆයිල් කීයක් තියෙන්නේ මේගොල්ලෝ මේවා කළා. වැට් බදු ෆයිල් ගත්තොත් එහෙම ගරු නියෝජ කතානායකතුමනි 2024 වෙනකොට තිබ්බේ 21000යි. මේ ආණ්ඩුව ආවට පස්සේ දැන් 35000කට එක වැඩි වෙලා තියෙනවා. ස්වේච්ඡාවෙන් බදු ගෙවන්නන් වැඩි වෙලා තියෙනවා. මේගොල්ලන්ට ඒ තාක්ෂණය ගේන්න බැරි වුණා. ඩිජිටල් කරණය කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඉහළ වක්‍ර බදු ක්‍රමයක් තමයි මේගොල්ලන්ට හදා ගන්න පුළුවන් වුණේ. මොකද ඍජු බදු එකතු කරගන්න බෑ. යාළුවෝන්ගෙන් එකතු කරගන්න වෙන්නේ. ඒ නිසා ඒක කරගන්න බැරි වුණා. එතකොට මේ ස්වේච්ඡාවෙන් බදු ගෙවන එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමෝනේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. බදු කියන්නේ නීති දාලා දඩ ගහලා මිනිස්සුන්ට බැනලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මිනිස්සු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ තමන්ගේ රටේ නීති රණු බදු ගෙවන්න. ඒක දැන් ක්‍රියාත්මක වෙමින් යනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අපේ රටේ බදු ආදායම මේ වෙනකොට අඛණ්ඩ වැඩි වෙලා තියෙන රජයේ මේ රජයේ ඒ ගත්ත ක්‍රියාමාර්ග සහ රජයේ කෙරෙහි තියෙන විශ්වාසෙම. ඒ නිසා තමයි 2025ට වඩා 50%ක විතර වර්ධනයක් පළවෙනි කාර්තුවේ අපිට බදු එකතු කිරීමේ දකින්න පුළුවන්. ඉතින් මේක මේ මහත්තුරුන්ට කරගන්න බැරි වෙච්ච එක. ඒ වගේම තමයි ගිය අවුරුද්දේ මේගොල්ලෝ කෑ ගහන්න ගත්ත S-VAT එක අයින් කිරීම තුලින් මේ අපනයන කරුවන් බිඳ වැටෙනවා. අද වෙනකොට ඒ S-VAT එක අයින් කළා. ඒකෙ තිබ්බ අක්‍රමිකතා ඔක්කොම අයින් කරලා මේ වෙනකොට S-VAT ක්‍රියාවලිය ඉතාමත් කාර්යක්ෂමව ඉන්ග්ලන්ඩ් රෙවෙනියු එකෙන් කරගෙන යනවා. ඒක තව පොඩි පොඩි දේවල් හදා ගන්න නැති නමුත් සමස්තයක් විදිහට අපනයන කරුවොත් සතුටුයි මේ වැඩේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ. එතකොට මේ ව්‍යවසායකත්වයේ පැත්තෙන් ගත්තොත් බොරු සද්දයක් මේ නගාගෙන යනවා. ව්‍යවසායකයෙක්ට වඩාත්ම හොඳ දේ තමයි ගරු නියෝජ කතානායකතුමනි වැට් බදු ක්‍රමයට එකතු වීම ස්වේච්ඡාව. මොකද එහෙම වුණාම තමයි එයාට සංවිධිත ව්‍යාපාරයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලොන්ගේ වියදම් වලට තියෙන වැට් ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් අපි කවදාවත් රජයක් විදියට එදිනෙදා ව්‍යාපාර කරන අහිංසක මිනිසුන්ට කරදරයක් කරන්න අපිට ඌමනාවක් නැහැ. ඒ නිසා තමයි මේ විශේෂයෙන්ම මේ ඇහුම්කන් දීලා මේක ක්‍රියාත්මක කරන එක. එහෙම නැත්නම් මේ මිලියන 60ට අපි ගේන්න හදපු යෝජනා විශේෂයෙන් මේගොල්ලෝ කියන අපි කරන්නේ IMF එක කියපු එකමයි රනිල් යෝජනා කරපු එකමයි කියලා නෑ. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය කතා කරලා මේ වෙලාවේ ආර්ථිකයේ තියෙන තත්ත්වය මත මේ ත්‍රෙෂෝල්ඩ් එක පහළට ගේන එක අපි මේ පනතෙන් දැන් ඉවත් කරා. ඒකට හේතුව තමයි මේ ආර්ථිකයේ තියෙන තත්ත්වය. නමුත් අවසානය ගත්තාම වැට් බදු ක්‍රමයක් කියන්නේ මේ ත්‍රෙෂෝල්ඩ් එක බිඳුව වෙන්න ඕන. වැට් බදු ක්‍රමය හරියට ක්‍රියාත්මක වෙන්නේ. එහෙම තමයි සංවිධිත රටක ඉස්සරහට යන්නේ. ඉතින් අපි දැන් විශේෂයෙන්ම ස්වේච්ඡාවෙන් මේකට ජනතාව දායක කරගන්න, සැබෑ ව්‍යවසායකයෝ දායක කරගන්න, අනාගතයක් සහිත ව්‍යවසායකයෝ දායක කරගන්න, අපනයනකරුවන් දායක කරගන්න මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මොකද මේකේ රෙජිස්ටර් වීම තුළ නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද අපිට හම්බෙන හැම යෙදුම් අමුද්‍රව්‍යයකම තියෙන වැට් එක අපිට ආපහු ක්ලේම් කරගන්න පුළුවන්. අපනයනකරුවෙක් නම් රිෆන්ඩ් එකක් ඉල්ල ගන්න පුළුවන්. කඩයක් කරන එක්කෙනෙක් නම් අපි හිතනවා නම් අපේ කඩේ බඩු 118ක් අනික් කඩේට වඩා අඩුයි, ඒ නිසා අපිට හොඳ වෙළඳාමක් තියෙනවා කියලා. ඒකෙන් වෙන්නේ නැහැ වෙළඳපොළ න්‍යායයන්. තමන්ගේ කඩේ බඩු අඩුයි නම් තමන්ගේ කඩෙන් වැඩිපුර මිනිස්සු බඩු ගනි. ඒතොර තමන්ගේ කඩෙන් වැඩිපුර මිනිස්සු බඩු ගන්නකොට අනිවාර්යෙන් තමන් දියුණු වෙනවා. ඒතොර ආයෙත් තමන්ට මේ ත්‍රෙෂෝල් ප්‍රශ්නයක් එනවා. රෙජිස්ටර් වෙන්න අවශ්‍යතාවයක්. ඉතින් ඒ නිසා මේ බොරු මත පළ කරලා තේරුමක් නැහැ මේ සිබන්දේ. විශේෂයෙන්ම අපි මේ විවාදයේ සාකච්ඡා කරන්න ඕනේ වැට්බදු සීමාව ගැන නෙමෙයි. මේ වැට්බදු මුළු සැපයුම් දාමයට එකතු කරගන්නේ කොහොමද? මේ මුළු සැපයුම් දාමයම සංවිධිත කරගන්නේ කොහොමද? මේ සංවිධිත කර ගැනීම තුළ මේ අපතේ යන වැට්බද්ද නැත්නම් නැතු යන වැට්බද්ද එකතු කරගත්තම අපිට කොහොමද ඉදිරියේ අනාගතයේ දවසක වැට් ප්‍රතිශතය අපි දන්නවා 18%ක් කියන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිශතය. ලෝකේ කොහෙවත් 18%ක් එහෙම නැහැ. මේ 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 සංවර්ධන රටවල් වල විශේෂයෙන්ම මේක දියුණු තත්ත්වයක් යටතේ මේක පහළට ගේන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම විවිධ කැටගරීස් එන්න ඕනේ. මොකද මීට කලිනුත් අපේ රටේ තිබ්බ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට වැට් තිබ්බේ නැහැ. නමුත් මේගොල්ලෝ බංකලොත් කරපු නිසා තමයි 2023 සිද්ධ වුණේ අත්‍යවශ්‍ය භාණ්ඩ 103කටත් වැට් බද්ද ඇතුල් කරා.
Honorable Chaturanga Beshinga, you have 2 minutes left of your stipulated time.
ඉතින් මේ විශේෂයෙන්ම මේ මේ ක්‍රියාමාර්ගයේදී. අපි දන්නවා විශේෂයෙන්ම මේ කණ්ඩායමට, විශේෂයෙන්ම මම මේ හැමදාම සඳහන් කරන 2019 15 ගැන මම කියන්නේ, මොකද පොහොට්ටුව කියන එකට ආර්ථික දැක්මක් හෝ ආර්ථික හැකියාවක් හෝ විෂන් එකක් තිබ්බේ නැහැ. ඒක තනිකර තක්කඩි දේශපාලන ව්‍යාපාරයක්. ඒකේ කරේ මිනිසුන් අහුරා කමින් තමන්ගේ පැලැන්තියන් නඩත්තු කරපු එක විතරයි. ආර්ථික ගැන කතා කරලා PhD ගහපු කට්ටියට සිද්ධ වුණේ ඒගොල්ලන්ට හැකියාවක් දැනුම තිබ්බට කරගන්න බෑ. ඉතින් අපි ඉතිහාසයත් තිස්සේ දැක්කේ දේ තමයි ඒගොල්ලෝ ආර්ථිකය ගැන කතා කරාට බදු ටික එකතු කරගන්න බැරි වුණා, ආයෝජන ගේන්න බැරි වුණා. ලංකාව ඩොලර් මිලියන 13ක අපනයන ආර්ථිකයක් තමයි මේගොල්ලෝ බිහි කරලා ට්වින් ඩෙෆිසිට් එකක් එක්ක. ඒ කියන්නේ අයවැයත් ඍණාගයක් ආදායම් විදේශ ආදායම් වියදමේ ඍණාගයක් සහිතවම තමයි ලංකාව අපිට බාර දුන්නේ. ඉතින් මේ වැට් එක අපි ඉස්සරහට අරගෙන යනකොට මේක අපි මතක් කරගන්න ඕනේ 2015 වැට් බදු ගෙවන්නන් ඉඳලා තියෙන 15,000යි 2024 21,000යි දැන් 25 33,000 කියන ආර්ථිකයක් දුණු වෙනවා. මිනිස්සුත් කැමැත්තෙන් මේවට රෙජිස්ටර් වෙනවා. ඉතින් අපි ඒ ස්වේච්ඡාවෙන් යන මාර්ගයේ ඉස්සරහට යන්න ශක්තිමත් වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය ගත්තා මෙන්න මේක තමයි මට අවසානින් කියන්න ඕනේ ගරුණ කතානායකතුමනි. මේ බය වෙලා තියෙන මොකටද? මේ බය වෙලා තියෙන මෙන්න මේකට. ඒ කියන්නේ අපේ රටේ රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදකයෙන් 8.5%කට වටගත්ත මෙන්න මේ ඉස්සරහා ඉන්න කට්ටිය. මේගොල්ලන්ට ආර්ථිකය කරන්න තේරෙන්නේ නැති නිසා ආර්ථිකය විනාශ කරලා රටේ ආදායම. මේ ආදායම 1995 දී ගරු නියෝජ කතානායක 22%. ඒ නිසා තමයි 2022 විවාදයේදී බන්දුල ගුණවර්ධන මහත්තයා අනිත් පැත්ත ඉඳලා කියනවා කවුරු හරි ස්ටඩි කරලා කියන්න කියලා මේ කොහොමද 22.8% කාලයක් තිස්සේ ආවේ කියලා. එතකොට 2024 13යි 2025 අපේ ආණ්ඩුවට 16.7% රාජ්‍ය ආදායම. මේ විදිහට අපි ගියොත් මේක 17කට 18කට
ගේනවා. I need
30 seconds. 17 18 ගේනවා. ඒ 17 18 ගෙනාම ඒ වගේම තමයි අපි ණය ගන්නෙ නෑ දැන්. වෙනද තවක්. එතකොට අපේ ණය පොලි ගෙවන්න තියෙනවා මේගොල්ලෝ 44%ක් රාජ්‍ය ආදායමේ ණය පොලි ගෙනාවා. අපි මේක 35ට බස්සනවා. 35ට බස්සනවා කියන ගරු නියෝජ කතානායකතුමනි දැන්ට අපි වියදම් කරන ජනතාව සහ සංවර්ධනයට කරන 13% අපිට 17%කට විතර ගේන්න පුළුවන් වෙනවා. එහෙම වුණාම ඉතින් සදා කාලික විපක්ෂය තමයි. ඒ නිසා තමයි දැන් බය වෙලා තියෙන්නේ. ඒ නිසා දවසින් දවස විවිධාකාර බිල්ලොමවනවා. ඊට පස්සේ කකුලෙන් අදිනවා. ඊළඟට මුදල් අමාත්‍යාංශයේ හැල්ලුවට ලක් කරනවා. ඊට පස්සේ උපදෙස් දෙනවා කියලා බොරු බේගල් සමාජගත කරලා ජනතාවගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. ඉතින් ඒ නිසා මේ අතීතයත් අමතක වෙන හින්දා තමයි ගරු නියෝජ කතානායකතුමනි මං ඉල්ලන්නේ 2016 අයවැය වැට් පනත විවාදයත් 2022 වැට් පනත විවාදයක් ජනතාවට බලන්න කියලා තේරෙයි. මේ තක්කඩි කොහොමද දෙපැත්තට බෙදිලා මේ රට විනාශ කරන්නේ? ඒ නිසා මම හිතනවා මේ රට සංවිධිත කරලා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන පාර ආපහු ඔයගලන්ට ආරවන්න වෙන්නේ නැහැ, ආපහු බලයට එන්නේ නැහැ කියලා.